ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
තතුවිත්ති පිළිබඳව කතාබහ කිරීම අපි සුපුරුදු පරිදි ආරම්භ කරනවා මෙතැන් සිට සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින්. මෙයාකාරයෙන් මේ ඇසෙන උද්ඝෝෂණ බාල තරුණ මහලු භේදයකින් තොරව ශ්‍රී ලංකාව පුරාම මේ වෙනකොට අපිට අහන්නට ලැබෙනවා. මේ ඔබට ඇසෙන්නේ පසුබිමින් ඊයේ රාත්‍රිය වෙන විට ගෝල්ෆේස් පිටියේ පවතින උද්ඝෝෂණයෙන් නැගුණු ජනතා හඬ. සියලු දෙනාම එක්ව හඬ නගන්නේ පවතින වත්මන් පාලනය වෙනස් විය යුතු බව, ජනාධිපතිවරයා ගෙදර යා යුතු බව. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික තත්ත්වය මේ උද්ඝෝෂණ හමුවේ අභ්‍යන්තරිකව යම් යම් වෙනස්කම් වලට ලක්වමින් පවතිනවා. කුඩා කණ්ඩායම් වලට මේ වෙනකොට ආණ්ඩු පක්ෂය බෙදමින් තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි, 21 සංශෝධනයක් අරගෙන ආ යුතුයි. ඒ විතරක් නෙමේ, අගමැතිවරයා ඉවත් විය යුතු යන්න පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළින්ම දැන් මේ වෙනකොට යම් විරෝධතාවක් නැගමින් තියෙනවා. එකී මෙකී නොකී සියලුම කාරණා අභිමුව අපි ඉඳිමින් අදත් සූදානම් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව අලුත්ම තොරතුරු ඔබ වෙත වාර්තා කරන්න. අද දවසේදී තොරතුරු වාර්තා කරන්නට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයිබෝන් අමල්.
ආයිබෝන් දිලරුක්ෂි.
මුලින්ම මේ උද්ඝෝෂණ ව්‍යාපාර පිළිබඳව ටිකක් අවධානය යොමු කරන්නට කැමති ගෝටා ගෝගම. එසේත් නොමෙතිනම් ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට අමතරව ඊයේ දවසේදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළ තිබුණා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින්. එහිදීත් යම් ගැටුම්කාරී වාතාවරණයක් අපි දැක්කා. අගමැතිවරයාට ඉල්ලාස් වෙන්න කියන බලකිරීමත් ඔවුන් සිදු කරනු ලැබුවා. සවිස්තරාත්මක තොරතුරු මුලින්ම දැනගන්න කැමති මේ උද්ඝෝෂණ ව්‍යාපාර සම්බන්ධව. මෙතනදී මොනවද සිද්ධ වුණ දේවල්?
ඔව් දිලක්ෂි, මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමේ විශාල පිරිසක් ගෝල්ෆේස් පිටනේට පැමිණේ කියන බයට පොලිසිය විසින් අධිකරණ තීන්දුවක් ඉල්ලලා තිබුණා මේ ශිෂ්‍ය පාගමන වළක්වීම සඳහා. නමුත් ඒක කොළඹ බහිස්ත්‍රාත් එවැනි නියෝගයක් වීම ප්‍රතික්ෂේප කළා. නමුත් පොලිසියට අවසර දුන්නා ගෝල්ෆේස් පිටනේට ඇතුල් වෙන සමහර ප්‍රධාන මාර්ග අවහිර කරන්නට. ඉතින් ඒ අනුව විශේෂයෙන්ම කොටුවේ ජනාධිපති මන්දිරය අවට තියෙන ප්‍රධාන මාර්ග ඒවා සම්පූර්ණයෙන්ම අවහිර කළ තිබුණා. ඒ නිසා මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමේ ඒ පා ගමනට ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට පිටකොටුවේ ඉඳලා ගෝල්ෆේස් පිටිරට ඔවුන්ට එන්න අවකාශ ලැබුණේ නැහැ. නමුත් මෙතන මේ විදිහට බොහෝ ස්ථානවල අවහිර කරපු නිසා මේ පා ගමන වෙනත් මාර්ගයකින් මරදාන හරහා ඔවුන් ගමන් කරා කොළඹ හත විජරම් මාවතේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසක් දක්වා. ඒ නිල නිවසේ අග්‍රාමාත්‍යවරයා ඒ වෙලාවේ හිටියේ නැහැ. නමුත් මේ දහස් සංඛ්‍යාත පිරිස ඔවුන් විජේරාම මාවතේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ආයුධ විරහිතව ඒ ප්‍රදේශයේ අනියුක්ත කළ තිබුණු පොලිසිය ඔවුන්ට එතන බාධාවක් සිදු කළේ නැහැ. ඉතින් ඒ අනුව මේ විරෝධතාකරුවන්ට පුළුවන් වුණා අග්‍රාමාත්‍යවරයාගේ ගේට්ටු ඉස්සරහටම ඇවිල්ලා අතරබ ඔහුගේ තාප්පෙ උඩ නැගලා එතන විරෝධතාවයක් දියත් කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී පැයකට වැඩි කාලයක් ඔවුන් මෙතන සටන් පාඨ කියමින් ඉඳලා පසුව අග්‍රාමාත්‍යවරයාගේ තාප්පෙ නොයෙකුත් සටන් පාඨ ලියලා පසුව ඔවුන් කුඩා කණ්ඩායම් හැටියට ඒ ප්‍රදේශයෙන් විසිර ගිහිල්ලා නැවතත් ගෝල්ෆේස් පිටරිට ඔවුන් එකතු වුණා. මේ අවස්ථාවේදී ඔවුන් ගමන් කරේ ගෝල්ෆේස් හෝටලය පැත්තෙන්, එහෙම නැත්නම් ගාලුපාර දෙසින් තමයි ඔවුන් ගෝල්ෆේස් පිටරිට ඇතුළු වුණේ. ඉතින් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ගෝල්ෆේස් පිටරිට හවස වෙනකොට ආවා. ඒ අනුව මේ විරෝධතාවේ අප්‍රේල් 9 පටන් ගත්තට පස්සේ වැඩිම සෙනග ආපු අවස්ථාව හරියට සඳහන් කරන්න පුළුවන් ඉරිදා හවස ගෝල්ෆේස් පිටරිට තිබිච්ච තත්ත්වය.
අමල්, අපිට මීළඟට ඇහෙන ප්‍රමුඛතම කාරණාව බවට මේ වෙනකොට පත්වෙමින් යනවා අගමැති මහින්ද රාජපක්ෂගේ තනතුර සම්බන්ධව. අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි යන වගට නොයෙකුත් ආකාරයෙන් උද්ඝෝෂණ ව්‍යාපාර හරහා, ඒ වගේම කණ්ඩායම් හරහා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තියෙනවා. බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි අගමැතිවරයා තවදුරටත් තම තනතුරේ රැඳී සිටිනට සූදානම්, ජනතා මතයට කන් දෙන්නට සූදානම් නැහැ. ඉදිරියේදී අන්තර්වාර පාලනයක් ඇති වුණොතින් එතනදිත් අගමැති වෙන්න මහින්ද සූදානම් කියලා. මොකද්ද මේ මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී මේ සිදු කරමින් යන්නේ? මෙච්චර ජනතා උද්ඝෝෂණ ඇතියෙද්දී
දිලක්ෂ මෙතන අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා දැන් ඒ ඉල්ලීම කරන්නේ මේ ගෝල්ඩ් ෆේස් පිටරේ ඉන්න විරෝධතාකරුවන් පමණක් නෙමෙයි. තුන්වෙනි සතිය දක්වා දීර්ඝ වෙච්ච මේ ව්‍යාපාරයේ මේ විරෝධතාවේ ප්‍රධානම ඉල්ලීමක් වුණේ අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්නට ඕනේ කියලා, ඒ වගේම ජනාධිපතිවරයා ඉවත් වෙන්නට ඕනේ කියලා, මුළු ආණ්ඩුවම ඉවත් වෙලා අන්තර්පාලනයක් තමයි ඕන් ඉල්ලලා හිටියේ. මේ කාරණාවත් එක්ක දිල්ලුක්ෂි අපි මේ පහුගිය සතිය දැකපු විශේෂ ප්‍රවණතාවයක් තමයි ආණ්ඩුව තුලින්ම දැන් අග්‍රාමාත්‍යවරයා අයින් වෙන්න ඕනේ කියන ඉල්ලීම පැමිණීම. විශේෂයෙන්ම අලුත් මාධ්‍ය ඇමති හැටියට පත්වෙච්ච නාලක ගොඩහේවා මේ අවස්ථාවේදී බොහොම ඍජුවම ඉල්ලීමක් කරා අග්‍රාමාත්‍යවරයාට. ඉල්ලා අස්වෙලා මුළු ආණ්ඩුවම ඉවත් වෙලා අලුත් අග්‍රාමාත්‍යවරයෙක් යටතේ අලුත් ආණ්ඩුවක් ඇතිකරන විපත් වෙන්න කියලා නාලක ගොඩහේවා ප්‍රකාශ කළා. රඹුක්කනදී සිදුවෙච්ච පොලිස් වෙඩි තැබීමත් එක්කලා රජයේ විශ්වාසනීයත්වය, රජයට තිබිච්ච ජනතා සහය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියයි කියලා. ඒ අනුව තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළා කියලත් නාලක ගොඩහේව පැවසුවා. ඔහු ගියා සිටියා ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම බාරගත්තේ නැති නිසා තවදුරටත් ඔහු තනතුරේ රැඳී සිටිනවා. නමුත් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් විය යුතුයි කියලා. ඒකත් එක්කම හිටපු මාධ්‍ය ඇමති ඩලස් අලාපෙරුව, මේ කියන්නේ රාජපක්ෂ පවුලේ ඉතාමත්ම හිතවත් කිට්ටුම දේශපාලන සගේ, ඔහුත් ඉතාමත්ම ප්‍රබල විදියට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ තියෙනවා වහාම තනතුරෙන් ඉවත් වෙන්න, ඉවත් වෙලා අලුත් පාලනයකට ඉඩ දෙන්න. මේ ලංකාව දැන් මුහුණ දීලා තියෙන ඉතාමත්ම උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩේමට නම් සර්වපාක්ෂික අන්තර්පාලනයක් අවශ්‍යයි. යටත් පිරිසෙන් අවුරුද්දකටවත් එවැනි පාලනයක් ඇති කිරීම තුළින් පමණයි මේ දැන් ශ්‍රී ලංකාව මුහුණ පාලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට ආණ්ඩුව තුළින්ම දැන් ප්‍රබල ලෙස විවෘතව අග්‍රාමාත්‍යවරයා යන්න ඕනේ කියන ඒ ඉල්ලීම එනවත් එක්කම තමයි අග්‍රාමාත්‍යවරයා ගුවන් විදුලි නාලිකාවකට ප්‍රකාශ කරේ තමන් කිසිසේත්ම ඉවත්වන්නේ නැහැ, රජයේ එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ බහුතර සහය තවමත් ඔහුට තියෙනවා. දේශපාලනය සහ ඉතිහාසය නොදන්නා සුළු පිරිසක් පමණයි තමාට ඉල්ලා අස්වෙන්න කියන්නේ. නමුත් තවමත් ආණ්ඩු පක්ෂයේ බහුතරයක් තමන්ට සහය තියෙනවායි කියලා. දැන් මේ පහුගිය සතියේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්තුණා. ඒ රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා තවදුරටත් තනතුරේ රැඳී ඉන්නට ඕනේ කියලා ඔවුන් යෝජනාවකුත් සම්මත කරගත්තයි කියලා අපිට අග්‍රාමාත්‍යවරයාගෙන් දැනගන්න ලැබුණා. නමුත් ඒ රැස්වීමට සහභාගී වෙලා හිටියේ මන්ත්‍රීවරුන් 88 දෙනෙක් පමණයි කියලා මෙතන වාර්තා වුණා. ඉතින් එහෙම බලපුවාම අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂයේ බහුතරයක් තියෙනවද කියන ප්‍රශ්නය තියෙනවා. දැන් අපිට ආණ්ඩුව තුලින්ම දැන්න කාරණාව තමයි මේ ආණ්ඩු පක්ෂය කොටස් කිහිපයකට බෙදිලා, යටත් පිරිසෙන් කොටස් තුනකට වගේ දැන් බෙදිලා එතන අලුත් බලාරගලයක් ඇවිල්ලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වන්නට ඕනේ. එසේ නැත්නම් පාර්ලිමේන්තුව තුලින් පොහොට්ටු පක්ෂයේ විසින්ම අග්‍රාමාත්‍යවරයාව ගෙදර යවන තත්ත්වයකට පත්වීමේ හැකියාවක් තියෙනවා.
අමල්, ඔය මේ කියපු කණ්ඩායම් එහෙමත් නැත්නම් ඔය කොටස් තුන කාගේ නායකත්වය යටතේද මෙහෙ වෙන්නේ? කවුද ඒ කොටස් තුන?
ඔව්, මෙතන දිදුක්ෂි බොහොම පැහැදිලිවම එක කණ්ඩායමක් තමයි විමල් වීරවංශ, උදේගම්මන්පිල ඇතුළු ඒ ආණ්ඩුවේ කලින් සහය දුන්නු පක්ෂ 10ක් තියෙනවා. ඒ පක්ෂ 10ේ മന്ത്രിවරු 16 දෙනෙක් ඉන්නවා. ඔවුන්ට එකතු වෙලා තියෙනවා තව ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාධීනව ඉන්නවා කියපු മന്ത്രിවරුන් 40ක් විතර. අනුර ප්‍රියදර්ශන යාපා වගේ മന്ത്രിවරුන් ඇතුළු කණ්ඩායමක් වෙනම ඉන්නවා. ඔවුන් එකට එකතු වුණොත් මෙතන മന്ത്രി සංඛ්‍යාව 68කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවයි කියලා මේ වෙනකොට ඒ විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කරලා තියෙනවා. ඒක එක කණ්ඩායමක්. ඊට අමතරව තව කණ්ඩායමක් ඉන්නවා. දැනට පසුපෙළ മന്ത്രിවරුන් 13 දෙනෙක් වෙනම ජනාධිපතිවරයාට ලේමනක් ලියලා තියෙනවා මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්නට ඕනේ කියලා. ඒ 13 වෙනා වෙනම කණ්ඩායමක් හැටියට ඉඳලා ඔවුන් බොහෝ විට විපක්ෂ යම්කිසි අවස්ථාවකට අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංගයක් ගෙනවොත් ඒකට සහය දක්වන්න කැමතියි කියලා කියන කණ්ඩායමක්. ඒ දෙවෙනි කණ්ඩායම. ඊට අමතරව අපි දකින තව කාරණාවක් තමයි විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් වල සහය ලබා ගනිමින් වෙනමම කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුවේ පෙනී සිටින්නට යොමු වන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම දැනට ආණ්ඩු පක්ෂයේ සිටියට ඔවුන් විවෘතව කතා නොකරට ඡන්දයක් පැවෙන අවස්ථාවේදී ඔවුන් ස්වාධීනව කටයුතු කරනවයි කියලා ප්‍රකාශ කළ තියෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස දැනට පොහොට්ටුවේ ඉන්න, නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සහ මීට කලින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධූර දරපු, නමුත් දැන් පසුපෙළට තල්ලු වෙලා ගිය කණ්ඩායමක්. ඒ විශේෂයෙන්ම ඩලස් අලහපෙරුම හිටපු ඇමතිවරයා නව අග්‍රාමත්‍යවරයා හැටියට පත්වෙන්නට ඕනේ කියලා කියන කණ්ඩායමක්. ඉතින් ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා වෙනම ස්වාධීනව ඉඳලා පළමු පියවරක් හැටියට ඔවුන්ට විපක්ෂ නායක තනතුර ලබා ගන්න. මොකද දැනට සජබ එවනත්තං සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඔවුන්ට වෙනම ස්වාධීන වෙන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක බලය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉන් පසුව අග්‍රාමාත්‍ය තරතුර ලබා ගැනීම දක්වා කටයුතු කරන්නට ඔවුන් යොමු වෙලා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම අග්‍රාමාත්‍යවරයාට ලොකු විරෝධයක්, එහෙම නැත්නම් ඔහුට අභියෝගයක් වෙන්නේ විපක්ෂයට වැඩිය තමන්ගේ පක්ෂයේම ඉන්න මේ කණ්ඩායම්.
අමල්, දැන් මේ උද්ඝෝෂණය පටන් ගත්තේ මේ ගෝ හෝම් ගෝටා කියලා, ඒ කියන්නේ ගෝටට යන්න කියලා. නමුත් දැන් ඒක මහින්ද රාජපක්ෂ වෙත එල්ල වෙලා තියෙනවා. මේ මහින්ද යන්න කියන කාරණාව පසපස තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ගත්තහම පාර්ලිමේන්තුවේ බලය හෝ ව්‍යවස්ථානුකූලව තියෙන මොනවද මේ වාසි, ඔහු අයින් කිරීමේ ප්‍රතිලාභ මොනවද?
දිලුක්ෂි, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවේ බලය රඳා පවතින්නේ අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ ඉන්නකම් පමණයි. යම් කිසි විදියකට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අසුනොත් හෝ අග්‍රාමාත්‍යවරයා ඉවත් කරොත් මුළු ආණ්ඩුවම අහෝසි වෙනවා. අහෝසි වෙලා පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන පුද්ගලයෙකුට නව ආණ්ඩුවක් පිහිටන්න ආරාධනා කරන්න සිද්ධ වෙනවා. ඒක ආරාධනාව කරන්න වෙන්නේ ජනාධිපතිවරයාට. ඉතින් මේ අවස්ථාවේදී මේ ඇති වෙලා තියෙන අර්බුදයට විසඳුමක්, එකම විසඳුම හැටියට දැන් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ නව අන්තර්පාලන ආණ්ඩුවක අවශ්‍යතාවය. එවැනි අන්තර්පාලන ආණ්ඩුවක් පැවැත්වීමට නම් දැනට තියෙන ආණ්ඩුව ඉවත් වන්නට ඕන. එහෙම නැත්නම් දැනට තියෙන ආණ්ඩුව ඉවත් කරන්නට ඕන. ඒ ඉවත් කිරීමේ ක්‍රමයක් තමයි විශ්වාස භංගයක් ගෙනීම. එහෙමත් නැත්නම් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම. ඒ කාරණාවලදී විපක්ෂයට තවමත් හැකියාවක් ලැබිලා නැහැ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගේනට. මොකද ඒකට අවශ්‍ය 113ක ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමේ විශාල අභියෝගයක් තියෙන නිසා. මෙතනදී සමහර උදවිය අග්‍රාමාත්‍යවරයාට විරුද්ධ වුණාට විපක්ෂයේ ගේන යෝජනාවකට සහය දක්වන්නට ඔවුන් කැමති නැහැ. විශේෂයෙන්ම විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම විපක්ෂයේ ගේන විශ්වාස භංග යෝජනාවකට සහය දීමෙන් වැලකී ඉන්න තීන්දු කළා තියෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙතනදී ආණ්ඩු බලය ඔවුන්ගේ පිරිසකට, ඒ කියන්නේ ආණ්ඩුවේ පිරිසකටම ලබා ගැනීම මිසක්ක මේ අවස්ථාවේදී විපක්ෂයට වාසි වෙන දෙයක් කරන්නට ඔවුන් අකමැති බව තමයි සඳහන් කළා තියෙන්නේ. ඉතින් මෙතන අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්න ඕනේ කියලා බොහොම දැඩි විරෝධයක් ඇවිල්ලා දැන් මේ කාරණාව මතුවෙලා තියෙන්නේ. විපක්ෂයට වැඩිය පොහොට්ටු පක්ෂයේම පිරිස් සහ පොහොට්ටු පක්ෂයට මීට කලින් සහය ලබා දුන්න ඒ සුළු පක්ෂ ඔවුන්ගේ දැන් අවශ්‍යතාවය තියෙන්නේ ආණ්ඩු බලය අල්ලා ගැනීමයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ තමයි ඔවුන්ට තියෙන විශාලම බාධකය. ඒ බාධකය ඉවත් කරගන්නට තමයි දැන් ඔවුන් අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතු ස්වේච්ඡාවෙන් හෝ ඔව බලෙන් ඉවත් කරන්නට ඕනේ කියන කාරණාව දැන් ඉස්මතු වෙලා තියෙන්නේ ඒ නිසයි.
අමල්, දැන් අපි දන්නවා 19 වෙනි සංශෝධනයෙන් මේ අගමැතිවරයාට වැඩි බලතල හිමි වුණා පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන පරිදි. නමුත් 20 වෙනි සංශෝධනය හරහා නැවතත් ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කළා මේ විධායක ජනාධිපතිවරයාට වැඩි බලතල ලබා දෙන්න. එතකොට දැන් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයා ඉල්ලා අසුනොත් මේ ආණ්ඩුව විසිරෙන්නේ නැද්ද? ඒ කියන්නේ අගමැතිවරයාම ඉල්ලා අස්විය යුතුයිද?
ඔව්, ආණ්ඩුවේ බලය තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා තනතුරේ ඉන්නකම් පමණයි දිලුක්ෂි. නමුත් ජනාධිපතිවරයාටත් අවශ්‍ය නම් ඉල්ලා අස්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඕනතරම් ප්‍රතිපාදන තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ වෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අසුනොත් ඊට පස්සේ ඔහුගේ තනතුරට, ඔහුගේ ඉතිරි දුර කාලයට කෙටි කාලීනව මාසයකට වගේ කාලයකට එවකට ඉන්න අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති තනතුර බාර ගන්න පුළුවන්. ඊට පස්සේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව තුලින් වැඩි බහුතරයක් තියෙන පුද්ගලෙක් ජනාධිපති හැටියට තෝරාපත් කරගන්න පුළුවන්. එතකොට ජනාධිපතිවරයා ඉවත් කිරීම තුළින් ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුව වෙනස් වෙන්නේ අගමැතිවරයා වෙනස් වුණොත් පමණයි. ඉතින් මෙතන ඉල්ලීමක් තියෙනවා ජනාධිපතිවරයාටත් ගෙදර යන්න කියලා, එහෙම නැත්නම් තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. නමුත් ඊට වඩා අති දැවැන්ත ඉතිහාසයේ කවදාවත් ඩොතිබිච්ච මේ ආර්ථික අර්බුදය විසඳීමට නම් අලුත් පාලන තන්ත්‍රයක් අවශ්‍යයි කියන ඉල්ලීම තමයි දැන් මතුවෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලපුවාම අග්‍රාමාත්‍යවරයා ඉවත් වන්න කියන එකට තමයි වැඩි බරක් මේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ. නමුත් අපි බැලුවොත් ගෝල්ඩ් ෆේස් පිටියේ අතරද මේ උද්ඝෝෂණය පටන් ගත්තේ ගෝටා ගෝ හෝම් කියලා. ඒ ඉල්ලීම තවමත් තියෙනවා. නමුත් දැන් මේ ගෝටා ගෝ හෝම් කියන ඉල්ලීමට අලුතෙන් ඇවිල්ලා තියෙන එක තමයි අග්‍රාමාත්‍යවරයා යන්න ඕනේ කියන එක.
මහින්ද ගෝ හෝම්
කියලා යනවායි කියලා කියන්නේ මුළු ආණ්ඩුවම ඉවත් වීම.
ඒ කියන්නේ මහින්ද ගෝ හෝම් බවට දැන් ඒක පත්වමින් තියෙනවා නේද? අමල් දැන් තවත් කාරණාවක් තමයි, දැන් ඔබ කලිනුත් සඳහන් කිරීමක් කළා මේ දෝෂාභියෝගය ගේන්නට වැඩි ඡන්ද සංඛ්‍යාවක් වැඩි අත්සන් සංඛ්‍යාවක් මනාප සංඛ්‍යාවක් ලබා ගන්නට විපක්ෂයට හැකියාවක් ලැබෙන නැහැ කියලා. දැන් ඒ හින්දාද මේ දෝෂාභියෝගය ගේනෙම මේ වෙනකොට පරක් වෙලා තියෙන්නේ?
ඔදිලක්ෂ මෙතන විපක්ෂයට 113 ලබා ගැනීමේ ලොකු අභියෝගයක් තියෙන බව පැහැදිලි. මොකද විපක්ෂය ගේන යෝජනාවකට විශේෂයෙන්ම මේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම විසින් ගෙනෙන යෝජනාවකට තමන්ට දායකත්වය ලබා දෙන්න බැහැයි කියන කාරණාව ආණ්ඩුවට සහය දුන්නු. නමුත් දැන් ස්වාධීන වෙන්න කණ්ඩායම් වල මතය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ වෙනකොට ඒ දෝෂාභියෝගයේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගය ගේන එක පසකට ගිහිල්ලා තියෙන්නේ. ඒකම ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන එක සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් මීට කලින් පැවතුණා. නමුත් ඒකට 113ක ඡන්ද නෙමෙයි පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය අවශ්‍ය වෙනවා. ඉතින් මේ වෙනකොට කිසිම පක්ෂයකට ඒ බහුතරය ලබා ගැනීමේ හැකියාවක් නැති බව බොහොම පැහැදිලි. ඉතින් ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුව තුලින් දෝෂාභියෝගයකට ලක් කිරීම පහසු නොවන බව දැන් බොහෝ දෙනෙකුට වැටහිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ විශ්වාස භංගයක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම යෝජනාවට දැන් වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ සතියේ වෙනකොට විශේෂයෙන්ම සඳුදා කියන්නේ අද දින කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා විසින් අලුත් යෝජනාවක් ගේන්නට නියමිතයි. ඒ යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ ව්‍යවස්ථාවේ අලුත් සංශෝධනයක් ගැනලා, එහෙම නැත්නම් මේ 21 සංශෝධනය ගැනලා ජනාධිපතිවරයාට තියෙන බලතල අඩු කරලා අර 19 සංශෝධනයේ තිබිච්ච ප්‍රතිපාදන වලට නැවතත් පිවිසීමේ යෝජනාවක් කරන්නට අග්‍රාමාත්‍යවරයා සැරසෙනවා කියලා අපිට නිල වශයෙන් දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒකට ජනාධිපතිවරයා එතරම් කැමැත්තක් නොදක්වන බවත්, මොකද ඔහුගේ බලතල අඩු කරගන්නට ඔහු මේ අවස්ථාවේදී කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ජනාධිපතිවරයාත් එක්කම අග්‍රාමාත්‍යවරයාත් අතර යම්කිසි විරසකයක් මතුවෙමින් තියෙන බව පෙනී යනවා. මේ විරසකය තවදුරටත් වැඩි වුණොත් බොහෝ වෙලාවට ජනාධිපතිවරයාට අගමැතිට විරුද්ධ වෙන තමාගේ වැඩිමල් සොහොයුරාට විරුද්ධව යම්කිසි දේශපාලන පියවරක් ගැනීමේ හැකියාවත් මේ සතිය ඇතුළත තියෙන බව පැහැදිලිව පේන්න තියෙනවා.
විසියක්වෙනි සංශෝධනය පිළිබඳව කතා බහ කරද්දී අපි දැක කණ්ඩායම් කිහිපයක් යම් යම් යෝජනා ඉදිරිපත් කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකල කිරීම ඇතුළු තවත් යෝජනා විවිධ කණ්ඩායම් සහ පක්ෂ විදිහට. මම කැමති යම ලේ සම්බන්ධයෙන් කෙටි සමාලෝචනයක් ගෙන එනට ඒ පක්ෂ සහ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරපු ප්‍රධානතම කාරණා මොනවද මේ තමන්ගේ යෝජනාවලි හරහා?
ඔව් දිරිලක්ෂ, මෙතන මුලින්ම කෙටුම් පතක් ඉදිරිපත් කරේ සජිත් ප්‍රේමදාසගේ සමග ජන බලවේගේ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මේ අවස්ථාවේදී කොහොම හරි අහෝසි කර දැමීම. ඊට පස්සේ අර 19 සංශෝධනයේ ගෙනත් තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ඒ ක්‍රියාදාමයෙන් නැවත ඇති කිරීමේ වැඩපිළිවෙලක් තමයි සජබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් දැන් ඒ පිළිබඳ කෙටුම් පතක් ලබා දීලා තියෙනවා කතානායකවරයාට. ඊට පස්සේ දවසකට පස්සේ අර ආණ්ඩුව ඇතුළේ ඉන්න විකල්ප මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම විජේදාස රාජපක්ෂ හිටපු අමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔවුනුත් දැන් කෙටුම් පතක් ලබා දීලා තියෙනවා. එතනදී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් යෝජනා කරන්නේ නැහැ. ඒ ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ අර 19 සංශෝධනයේ තිබිච්ච විධිවිධාන නැවතත් ඒවා ස්ථාපිත කරලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා අග්‍රාමාත්‍යවරයාට ඒ 19 සංශෝධනයේ තිබුණු බලතල වලටත් ඔබ්බට ගිහින් විසින් විධායක අගමැතිවරයෙක් දක්වා ඒ කටයුත්ත ඇති කරලා තවත් රජයේ කටයුතු විගණනය, ඒ වගේම රජයේ මිලදී ගැනීම ස්වාධීන මණ්ඩලයක් තුලින් ඇති කිරීම වගේ දේවල්, විශේෂයෙන්ම දූෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න කියන යෝජනාව ඕන ඉදිරිපත් කළා තියෙනවා. හැබැයි මේ යෝජනා දෙකේම, මේ කෙටුම්පත් දෙකේම ප්‍රශ්නයක් තියෙනවා දිලෘක්ෂි. මේ කෙටුම්පත් දෙකම ඉදිරිපත් කරන්නේ පෞද්ගලික මන්ත්‍රීවරයෙක්ගේ යෝජනා හැටියටයි. අපි මේකට කියනවා ප්‍රයිවට් මෙම්බර්ස් මෝෂන් කියලා. මේ විදිහට ප්‍රයිවට් මෙම්බර්ස් මෝෂන් එකක් ඉදිරිපත් කිරීම තුළින් කිසිම විදියකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අකුරක් හෝ ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න බෑ. මොකද එවැනි යෝජනාවක් මුලින්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක් කරලා රජය විසින් තමයි ඒක ගේනට ඕන. ඉතින් මේ අවස්ථාවේදී මේ විදිහට විපක්ෂයත් ඒ වගේම ආණ්ඩුවේ ඉන්න ඒ විකල්ප මන්ත්‍රීවරු ගෙනපු යෝජනා ඒවා මේ වෙනකොට යෝජනා පමණක් හැටියට තියෙනවා. ඒවා පිළි අරගෙන රජය ඒවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කරොත් පමණයි මේක පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනල්ලා සම්මත කරගන්න හැකි වෙන්නේ. ඒ තාක් මේක නිකන් සාකච්ඡාවට බඳුන්වන කාරණාවක් මිසක්ක මේක ඇත්තටම නීති සම්පාදන කටයුත්තක් නොවන බව මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්නට ඕන.
අමල, ඒ අතරතුරේදී තවත් මේ තවත් කනින් කොලින් වර්තාවන තොරතුරු පිළිබඳව තවදුරටත් තොරතුරු සනාථ කර ගැනීමට මට අවශ්‍යයි මෙතනදී, විශේෂයෙන්ම මේ JVP එක සහ TNA එක. මේ අන්තර්වාර පාලනයේ අගමැති ඩලස් වෙනවා නම් සහයෝගය දෙනවා කියන පුංචි කතාවක් ඇහෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කෙසේද?
ඔව්, මෙතන JVP එකත් TNA එකත් දෙලුක්ෂි මේ රටේ තියෙන උද්ගත වෙලා තියෙන මේ අර්බුදයට අන්තර්කාලීන ආණ්ඩුවක් අවශ්‍යතාවය උන් අවධාරණය කළා තියෙනවා. ඉතින් මේ පක්ෂ දෙක සෑම කෙනෙකුටම පිළිගන්න පුළුවන් පුද්ගලයෙක්ගේ නායකත්වයේ යටතේ අලුත් ආණ්ඩුවක් එනවා නම් ඒ ආණ්ඩුවට සම්බන්ධ නොවි නමුත් පිට ඉඳලා ඒ ආණ්ඩුවට සහය ලබා දීමට එකඟ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඩලස් සලහ පෙරුම අග්‍රාමාත්‍යවරයෙක් හැටියට ඉදිරිපත් වෙනවා නම්, ආණ්ඩුවේ විකල්ප කණ්ඩායමෙන් ඔහු ඉදිරිපත් වෙනවා නම් ඔහුට සහය දක්වන්න මේ වෙනකොට නිල නොවන මට්ටමින් JVP එකත් TNA පක්ෂත් මේ වෙනකොට ඔවුන්ගේ සහය පිළිබඳ ඉඟි කරලා තියෙනවා. මෙතනදී දැන් ඒ JVP එකේ සහය ලබා ගන්න ආණ්ඩුවක් පිහිටවන්නට, නමුත් පළවෙනි පියවරක් හැටියට විශේෂයෙන්ම විමල් වීරවංශගේ කණ්ඩායම ඔවුන් උත්සාහ කරනවා ඩලස් සලහ පෙරුමව විපක්ෂ නායක කරන්නට, එහෙම නැත්නම් විපක්ෂයේ නායකයා හැටියට පත් කරගන්නට තමන්ගේ කණ්ඩායම, ඒ කියන්නේ ආණ්ඩුවේ විකල්ප කණ්ඩායම ඒක ඊට වඩා ප්‍රබල කරන්න. ඔවුන්ට ආසන 55කට වැඩිය සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් වුණොත් ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්න වැඩිම සංඛ්‍යාවක් තියෙන විපක්ෂ කණ්ඩායම් බවට පත්වන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදී සජිත් ප්‍රේමදාස දැනට තියෙන විපක්ෂ නායකකම ඔහුට අහිමි වෙලා ඒක අර විකල්ප කණ්ඩායමේ කෙනෙකුට යන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ විකල්ප කණ්ඩායමේ නායකයා හැටියට ඩලස් අලහපෙරුමට මුල් වටේදී විපක්ෂ නායක වීමේ හැකියාවත් පසුව ඔහුට අන්තර්කාලීන රජයක අග්‍රාමාත්‍යවරයා වීමේ හැකියාවත් ඇති වෙලා තියෙනවා. ඒ සඳහා අර JVP එකත් JVP එකට තියෙන ආසන තුනයි, ඒ ආසන තුනේ සහය ඔහුට ලැබෙයි කියලා ඉඟි කරලා තියෙන එකම TNA පක්ෂයත් මේ වෙනකොට ඔවුන්ගේ සහය ලබා දීමට එකඟ වෙලා තියෙනවා.
හොඳයි, අපි මීළඟට සතිය ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් සාකච්ඡා කරන්නට කැමති රඹුක්කන සිද්ධිය සම්බන්ධව. මේ සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වෙමින් යනවා. කාගේ නියෝග මතද මේ ජනතාවට වෙඩි තබන්නට මේ අවසර ලබා දුන්නේ කියන කාරණාව තමයි වඩාත්ම ආందోళනාත්මක කාරණාව බවට පත්වලා තියෙන්නේ. අපි දැක්කා පොලිස් ප්‍රතිවරයා යම් ප්‍රකාශ ලබා දෙනවා මානව හිමිකම් කොමිසම හමුවේ. ඊට අමතරව කාර්තව්‍ය භාරව ඒ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා එක් ප්‍රකාශයක් කරනවා, පොලිස් ප්‍රතිවරයා තවත් ප්‍රකාශයක් කරනවා. අපි දැක්කා මොකද්ද මේ පරස්පර විරෝධතාවාමල්?
ඔව්, දිල්දුක්ෂි, මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයාව කැඳෙව්වා පරීක්ෂණයක් සඳහා. ඒ පරීක්ෂණයේදී පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට කියපු කරුණු කාරණා පිළිබඳ සවිස්තරව ඒ කොමිසමේ කොමසාරිස්වරයෙක් විසින් මාධ්‍යට දැනුම් දුන්නා. එතනදී ඔහු කියා සිටියේ පොලිස්පතිවරයා බොහොම පැහැදිලිවම කිව්වයි කියලා, විරුද්ධතාකරුවන්ට කිසිම විදියකින් පහර දෙන්න එපා, කොටින්ම කඳුළු ගෑස්වත් ගහන්න එපයි කියන නියෝගයක් ලබා දීලා තිබුණයි කියලා. වෙඩි තැබීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණයි කියලා. මේ සිද්ධිය වෙන්න විනාඩි 15කට විතර කලින් චන්දන වික්‍රමරත්න පොලිස්පතිවරයා ඒ ප්‍රදේශයේ ඉන්න සියලුම උසස් පොලිස් නිලධාරීන්ට ඍජුවම කතා කළා. ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා තිබුණයි කියලා මේ විරෝධතාකරුවන් විසිරුවා හැරීම සාමකාමීව සිද්ධ කරන්න කොළඹ නුවර ප්‍රධාන ඒ එක ප්‍රධාන මාර්ගයේ අඩුගානේ එක මන්තිරුවක්වත් විවෘත කරගෙන මේ විරෝධතාව යම් කිසි විදිහකට පාලනය කරන්න කියලා ඒ වගේම විරෝධතාකරුවන්ගෙන් ප්‍රධාන ඉල්ලීමක් වෙලා තිබුණේ ඊට කලින් දවසේ ලබා දුන්නු තෙල් බවුසරය අඩු මිලට ගත්තු තෙල් බවුසරය පහුවෙන්දා රුපියල් ලීටරයක් රුපියල් 133කට වඩා වැඩි මුදලක ලාභයක් ලබා ගැනීමෙන් කරන එකට විරුද්ධව තමයි මේ විරෝධතාකරුවන් ඒ රඹුක්කන නගරය මාර්ගය බාධා කරලා තිබුණේ. ඉතින් ඒ ෂෙඩ් හිමිකරු සමග සාකච්ඡා කරලා ඒ පරණ මිලටම තෙල් ලබා දෙන්න කියන කාරණාව පොලිස්පතිවරයා කළයි කියලා මේ මානව හිමිකම් කොමිසමේදී සඳහන් වුණා. නමුත් යම්කිසි දේශපාලන බලාධිකාරියක් ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලන බලාධිකාරියකගේ බලපෑම නිසා ප්‍රදේශයේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වෙඩි තැබීමට නියෝග කළයි කියලා දැන් සොයාගෙන තියෙනවා. ඉතින් ඒ ඊට පස්සේ මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන් බාර දීලා තියෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව අද දවස ඇතුළත ලබා දීමට නියමිතයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාවත් නැවතත් මානව හිමිකම් කොමිසමට කැඳවලා ඒ කරුණු තවත් විමසන්න කියලා අති කරගෙන තියෙනවා. ඉතින් බොහොම පැහැදිලිවම පොලිසිය සඳහන් කරලා තියෙන්නේ ලංකාව පුරාම තියෙන හැම පොලිස් නිලධාරියෙකුටම බොහොම පැහැදිලිවම ලබා දීලා තියෙන නියෝග තමයි මේ සාමකාමී විරෝධතාකරුවන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්න එපා, ඒ ඔවුන් විසිරුවා හැරීමට කොටින්ම කඳුළු ගෑස් ගහන්නත් එපයි කියන වටපිටාවක තුල තමයි රඹුක්කනදී මේ විදිහට වෙඩි තබලා තියෙන්නේ. ඉතින් මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් T56 ස්වයංක්‍රීය ගිනි අවි පාවිච්චි කළයි කියලත් වාර්තා වෙනවා. ඉතින් මෙතන තවත් ප්‍රශ්නයක් වතුණා, ඇයි ඔවුන් මේ අවස්ථාවේදී ජීව උණ්ඩ පාවිච්චි කරේ කියලා. ඉතින් ඒකට උත්තරයක් හැටියට පොලිසිය සඳහන් කළා තියෙනවා, දැන් අවුරුදු 20ක් විතර කාලයක් තුළ ඔවුන්ට මේ රබර් උණ්ඩ වල හිඟයක් නිසා තමයි මේ විදිහට ජීව උණ්ඩ පාවිච්චි කරේ කියලා. ඉතින් මෙතන ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට වෙඩි තබන්නේ කියලා ඔවුන්ගෙන් ඉල්ලීම කරේ දේශපාලන බලාධිකාරීන් කියන කාරණාව දැන් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව දැන් පරීක්ෂණයක් කියන්නේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණයත් ඊට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයත් පැවැත්වෙමින් තියෙනවා.
අමලෝ දේශපාලන බලාධිකාරිය කවුද? ඒ සම්බන්ධව තොරතුරක් වාර්තා වෙනවද?
මෙතන මේ වෙඩි තැබීමට මේ ඔවුන්ව දිරිගන්නේ එහෙම නැත්නම් උනන්දු කරේ කවුද කියන එක පිළිබඳ නම් සඳහන් වෙනවා දිලුක්ෂ. නමුත් මෙතන අපි ඒක සඳහන් කරොත් ඒක අසාධාරණයක් වන්නට පුළුවන් මේ පුද්ගලයන්ට, මොකද ඔවුන්ට ඒකට උත්තර දෙන්න අවස්ථාවක් නොලැබෙන නිසා. නමුත් යටත් පිරිසෙන් උඩරට ප්‍රදේශයේ එක් කැබිනට් ඇමතිවරයෙකුත් වෙඩි තබන්න එහෙම නැත්නම් මේ ආධාරකරුවන් පහර දීලා ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කළා කියන චෝදනාව දැන් මතුවෙලා තියෙනවා. අපිට ඒක සනාථ කරගන්න විදියක් නැහැ. ඒ එක්කම මේ ෂෙඩ් එකේ ඇතිවෙච්ච තෙල් අර්බුදය විසඳා ගැනීමට ඒ ප්‍රදේශයේ ඉන්න අලුතෙන් පත්වෙච්ච ඇමතිවරයෙක් ඒකට විරුද්ධ වුණා කියලා ඒ පොලිසිය කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. ඒ අනුව තමයි මේ ප්‍රශ්නේ තව දුරදිග කියේ කියලා ඒ චෝදනාවත් එල්ලවෙලා තියෙනවා. ඉතින් මේ ඒ ඇමතිවරයටත් අවස්ථාවක් මෙතන ලැබෙන්න ඕන ඔහුගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්නට. නමුත් කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාලාවල නම් මේක මේ පුද්ගලයන්ගේ නම් සඳහන් වෙනවා. නමුත් අපි මං හිතන්නේ ඔවුන් නම් කරන එක තරම් සුදුසු නැහැ. නමුත් දේශපාලන බලපෑමක් නිසා මේ අර්බුදය මෙතරම් දුරදිග ගියා කියන කාරණාව නම් අපිට පැහැදිලිව කියන්න පුළුවන්.
තවත් දරුණුතම තොරතුරක් විදිහට වාර්තා වෙනවා ඖෂධ හිඟය. දැන් මේ වෙනකොට රෝහල්වල දැවැන්ත ඖෂධ හිඟයක් පවතිනවා. ඒ නිසා ප්‍රතිකාර කිරීමේ තත්ත්ව දරුණු අඩියකට වැටෙමින් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ තත්ත්වය කොහොමද?
ඔව් දිල්රුක්ෂි, මේ වෙනකොට රජයේ රෝහල් වල පමණක් නෙමෙයි පෞද්ගලික රෝහල් වලත් ඉතාමත්ම දරුණු බෙහෙත්වල හිඟයක්, ඒ එක්කම අවශ්‍ය ශල්‍යකර්ම උපකරණ ඒවායේ හිඟයකුත් තියෙනවා කියලා දැන් වාර්තා වෙනවා. රජයට මේ වෙනකොට පෞද්ගලික රෝහල් වල එකතුවක්, ඒ කියන්නේ පෞද්ගලික නර්සින් හෝම් සහ ඒ රෝහල් 72ක හිමිකරුවන් මේ වෙනකොට රජයට ඉල්ලීමක් කරලා තියෙනවා මේ ඉතාමත්ම ඉක්මනින් මේ අර්බුදය විසඳීම සඳහා පියවර ගන්නයි කියලා. මේ විශේෂයෙන්ම ළමා රෝහල්වල, ප්‍රධාන ළමා රෝහලෙත් ඒ වගේම අනෙකුත් දිස්ත්‍රික්කවල තියෙන මේ ළමා වාට්ටුවලත් කුඩා දරුවන්ට අත්‍යවශ්‍ය බෙහෙත්වල දැඩි හිඟයක් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ වෙනකොට ලේඩි රිජ්වේ රෝහලෙන් ලොකු ලයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මොනවද කියලා. ඉතින් මේවා ලබා ගැනීමට, මේවා ලංකාවට ගෙන්වීමට ඩොලර් හිඟය නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ කියන එක බොහොම පැහැදිලි. නව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා ඔහු පිළිගත්ත ඖෂධවල හිඟයක් තියෙනවයි කියලා. නමුත් ඔහු ප්‍රකාශ කරා ලෝක බැංකුවේ ඩොලර් මිලියන 10ක ආධාර මුදලක් එක්කලා දැන් ඔවුන් මේ අත්‍යවශ්‍ය බෙහෙත් ගෙන්වීමට ඇනෙවුම් කරලා තියෙනවායි කියලා. නමුත් මේ බොහෝ ඖෂධ වර්ග එක පාරට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ සමහර අවස්ථාවලදී මේ ඖෂධ නිෂ්පාදනය කරන්න යටත් පිරිසෙන් මාස 3ක කාලයක් ගත වෙනවා කියලාත් ඔහු අනතුරු ඇඟීමක් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට විශේෂම ලේඩි විජ්ජේ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා ඔවුන්ට ඉතාමත්ම දුෂ්කර තීන්දු ගන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. සමහර ජීවිත බේරා ගැනීමේදී කාගේ ජීවිතයද බේරා ගන්නේ? සමහරලාට මේ ඖෂධය අවශ්‍යයි කියලා ඖෂධ තුන්ඩුවක් ලියලා දුන්නට ඒ බෙහෙත ලබා ගන්න බැරි නිසා රෝගීන් මරණයට පත්වීමේ හැකියාව තියෙනවා. මේ අර්බුදය නිසා ලංකාවේ කොරෝනා ව්‍යසනයෙන් මරණයට පත්වෙච්ච සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් බෙහෙත් ලබා ගන්න බැරි නිසා ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාවේ වෛද්‍ය මණ්ඩලය දැන් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ අනතුරු ඇඟවීම කිරීමත් එක්කලා අපිට රෝහල් වලින් ඍජුවම අපිට දැනගන්න හම්බෙලා තියෙනවා ඔවුන් කොතරම් දැඩි ඖෂධ හිඟයකට මේ අවස්ථාවේ මුහුණ පාලා තියෙනවද කියලා. ඉතින් මේ ලංකාව මුහුණ දීලා තියෙන විදේශ විනිමය අර්බුදේ ඉතාමත්ම ශෝකාන්විත කාරණා බවට පත් වෙලා තියෙන මේ විදිහට ඖෂධ සහ අනෙකුත් ශල්‍ය උපකරණ විශේෂයෙන්ම මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පිටපළාත්වල තියෙන, කියන්නේ දුෂ්කර ප්‍රදේශවල තියෙන සියලුම රෝහල්වල ශල්‍යකර්ම නතර වෙලා තියෙනවා. මොකද ශල්‍යකර්මයක් කරන්න අර නිර්වින්දන බෙහෙත් නැතිවීමත්, ඒ නිර්වින්දන බෙහෙත් නැති නිසා ඔවුන් අත්‍යවශ්‍යම නැත්නම් මේ හදීසි ශල්‍යකර්ම පමණක් කරන්නට තීන්දුව කළා තියෙනවා. සියලුම සාමාන්‍ය ශල්‍යකර්ම කරන්නට ඔවුන් සැලසුම් කළ තිබිච්ච සියලුම සාමාන්‍ය එදිනෙදා කරන ඔවුන් කරන දෛනිකව කරන ශල්‍යකර්ම සියල්ලම මේ වෙනකොට අත්හිටවල තියෙනවා.
අපි එහෙමනම් ඔබට ස්තුතිවන්ත වෙනවා අමල්, මේ ගෙවිලගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ අනිකුත් කාරණා සම්බන්ධව අපිට සවිස්තරාත්මකව තොරතුරු ගෙනාවට. ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි මේ තොරතුරු ගෙනෙනට අද අපිත් එක්ක සම්බන්ධ වුණේ. අමල් බොහොම ස්තුතියි. අපි එහෙමනම් යලිත් වතාවක හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.